මීළඟට ගරු තිස්සත්ත නායක මැතුමා විනාඩි 11 ඔබතුමාට.
ගරු මුරාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ රේගුබදු සංශෝධන සාකච්ඡා කරන මොහොතේ මම කැමති මේ පිළිබඳව මතුවෙච්ච කාරණා කීපයකින්ම මගේ අදහස් ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම මේ සීනි බදු වංචා නැත්නම් සීනි බදු මුදල් රජයට ආදායම අහිමිවීම පිළිබඳව නොයෙක් දේවල් සාකච්ඡා වුණා. මෙතන තියෙන ප්‍රශ්නේ බදු අඩු කිරීම පිළිබඳව අපේ කිසිදු ප්‍රශ්නයක් නෙවෙයි. බදු අඩු කරනකොට කාටද ඒ බද්දේ සහනය යන්න ඕනේ? බද්දක් අඩු කරපුවම ඒ බද්දේ වාසිය රටේ ජනතාවට යා යුතුව තිබෙනවා. එහෙම නැත්නම් බද්දක් වැඩි කරනකොට ඒ බද්දේ වාසිය ආණ්ඩුවට යන්න තිබෙනවා. ඒක තමයි සරලම දේ. නමුත් මෙතන සිදු වෙලා තිබෙන කාරණේ තමයි සීනි සඳහා ඒ ආනයනික බදු අඩු කිරීම හේතුවෙන් ඒ අතරමඟ තිබුණු ඒ ලබාගත් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 15.9ක් අහිමි වෙලා තිබෙනවායි කියලා වාර්තා වී තිබීම. මේ ගැන මුදල් කාරක සභාවේ වාර්තාවකුත් මම දොටුවා. මේකෙත් කියනවා මේක රජයට ලැබිය යුතු ආදායමක් අහිමි වෙලා තිබෙනවා. එහෙනම් රජයට අහිමි වෙන මුදල ජනතාවටත් ගිහිලා නැහැ කියන තර්කය තමයි අපේ තිබෙන්නේ. එහෙනම් මැද ඉන්න තරව්කරුවන් හරහා ඔවුන්ගේ සාක්කුවට මේ මුදල ගිහිලා තිබෙනවායි කියන එක වෙන තර්ක විතර්ක කරන්න ඕමනා නැහැ. ඒක පිළිගන්න වෙනවා. ඒකට හේතුව තමයි මේ හරහා වෙළඳපොලේ සාමාන්‍ය සීනි මිල ලොකු වෙනසක් වුණාද? ආණ්ඩුව අපේක්ෂා කරේ ඒ මොහොතේ ජීවන වියදම අඩු කරන්න යම් ආකාරයක බදු අඩු කිරීම හරහා කරන්න නම් ඒ හරහා සීනි මිල වෙළඳපොලේ සාමාන්‍ය තත්ත්වයට පත් වුණාද? ඊට වඩා අඩුවෙන් දෙන්න පුළුවන් වුණාද? මේක කරන්න ආණ්ඩුව අසමත් වුණා. විශේෂයෙන්ම ගැසට් ගැන කතා කරනකොට ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඉතාමත් කනගාටුදායක වෙන්න ඕනේ. අපි හැමෝම පිළිගන්නවා මේ වෙනකොට රටේ ජීවන බර විශාල වශයෙන් වැඩි වෙමින් තිබෙනවා. මේක අපි මුහුණ දෙන්නේ ඉතාමත් නරක තත්ත්වයකට. විශේෂයෙන්ම අපිට තව සති කීපයකින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනවා. මේ අලුත් අවුරුද්ද කාලේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා වසර දෙකකට පස්සේ හරි යම් ආකාරයක නිදහසේ තමන්ට දරන්න පුළුවන් විදියට මේ සිංහල අලුත් අවුරුද්ද සමරන්න. හැබැයි ඒකට සුදුසු පරිසරයක් මේ මොහොතේ නැති බව අපි තාමත් පැහැදිලිව කියන්න කැමතියි. අද වෙනකොට මේ රටේ සාමාන්‍ය පාරිභෝජන ද්‍රව්‍ය හාල්, පොල්, පරිප්පු, කඩල, මුං ඇට මේ ආහාර ද්‍රව්‍ය හැම එකක්ම වගේ පෞගිය මාස දෙක තුන තුළ තාමත් වේගයෙන් වැඩි වෙලා තිබෙනවා. ලංකාවේ මේ පාරිභෝජන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ කොටසයි. නමුත් තව කොටසක් පිටරටින් ගෙන්නන්න ඕනේ. නමුත් අපි තාමත් කනගාටු වෙන තත්ත්වය තමයි මෙවැනි තත්ත්වයක් යටතේ දේශීය නිෂ්පාදනය තහවුරු කරන්න කියලා නැත්නම් ශක්තිමත් කරන්න කියලා ගන්න යම් පියවරවල් නිසා පාරිභෝගිකයන් ඒ වගේම මේ භුක්ති විඳින්නන් යම් ආකාරයකට දුෂ්කරතාවයකට පත් වෙනවා නම් ඒක වැරද්දක්. මට මතකයි සීනි සම්බන්ධයෙන්ම කතා කරුවොත් සීනි පිළිබඳව මුල් වතාවේ රුපියල් 33ට තිබුණු සීනි බද්ද රුපියල් 50 දක්වා 2020 මැයි මාසේ වැඩි කරනකොට කිව්වේ මොකක්ද? ඒකට කිව්වේ පළවෙනි කාරණේ තමයි සීනි කර්මාන්තේ වැඩි දියුණු කරන්න මේක කරන්නේ. ඒ වගේම ආනයන වියදම අඩු කරන්න මේ පියවරට යන්නේ කියලා. නමුත් මේ බදු අඩු කිරීම හරහා සාමාන්‍යයෙන් මාසෙකට පාවිච්චි කරන්න ලංකාවට ආනයන කරන සීනි ප්‍රමාණය සීනි ටොන් 45,320,672ක් දක්වා වැඩි වෙලා. එතකොට ආනයන වියදම් පාලනයක් වුණාද? 45,320,000ක් දක්වා ආනයන කරලා තිබෙනවනะ. ආනයන වියදම් පාලනය වෙලත් නැහැ. එතකොට දේශීය සීනි කර්මාන්තේ වැඩි දියුණු කරන්න කියලා පරමාර්ථයෙන් යම් පියවරක් ගත්තනම් ඒ පියවරත් අසාර්ථක වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි යම් ආකාරයක සීනි මිල වැඩිවීම පාලනය කරන්න පාරිභෝගිකයට සහන දෙන්න පියවරක් හැටියට මේක ගත්තනම් ඒකත් අසාර්ථක වෙලා තිබෙන බව ඉතාමත් පැහැදිලිව කියන්න කැමැති. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා මේ සිංහල අලුත් අවුරුද්දේදී විශේෂයෙන්ම මේ රටේ ප්‍රධාන වශයෙන් භාවිතා කරන භාණ්ඩ ගණනාවක් තිබෙනවා. දැන් මුං ඇට ගන්න, මුං ඇට කිලෝ එකක් දැන් විවෘත වෙළඳපොලේ රුපියල් 800,000 අතර ප්‍රමාණයකට වැඩි වෙලා. ඒ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන තෝසේ වලට, ඉඩ්ලි වලට, වඩේ වලට පාවිච්චි කරන උඳු පිටි කිලෝ එකක් රුපියල් 1,650 දක්වා ඉහළ ගිහිල්ලා.
ඒ විතර කොන්ද අද පොල් ගෙඩිය මිල කොහොම කතා කරත් පොල් ගෙඩිය මිලත් රුපියල් 90 සිට 130 දක්වා ඉහළින් වේගයෙන් වැඩි වෙමින් තිබෙනවා. ඒ සියල්ල පාලනය කරගන්න ගත්ත ක්‍රියාමාර්ග සාර්ථක වෙලා තිබෙනවද? මට මතකයි මේ පිළිබඳව ගැසට් නිවේදන ගණනාවක් කළා. සීනි පිළිබඳව ගැසට් නිවේදන ගෙනාවා. පොල් පිළිබඳව ගැසට් එකක් ගෙනාවා. ඒ වගේම කීපවතාවක්ම සහල් පාලනය කරන්න ගැසට් ගෙනාවා. මේ එක ගැසට් එකක්වත් කහ පිළිබඳව ගැසට් නිවේදනයක් ගෙනාවා. මේ එකකින්වත් මේවා පාලනය කරන්න බැරි වුණා. එහෙනම් මොකද්ද මේ වෙන්නේ? ගැසට් නිවේදනයක තියෙන වටිනාකමත් මේ පෞගේ කාලේ නිකුත් කරපු ගැසට් නිවේදන නිසා යම් ආකාරයක බාල්දු වීමක් ඇදවැටීමක් විශ්වාසයෙන් තොරවීමක් සිදුවලා තිබෙන බව ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද හාල් පිළිමදෝ කතා කරොත් තියෙන ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. වෙළඳපළේ විශාල සහල් හිගයක් තිබෙනවා. ඒ අතරතුර සම්බා කිලෝ එකක් විවිධ මිල ගණන් වලට තිබෙනවා. රුපියල් 140න් එහා සාමාන්‍ය සහල් තිබෙන්නේ. එතකොට අපි අහන්නේ ආණ්ඩුව දැන් කිව්වා, විශේෂයෙන් මම වෙළඳැමැතුමාගේ ප්‍රකාශ කීපයක් දැක්කා, භාණ්ඩ වර්ග 32ක් 22ක් යම්සි සහන මිලකට දෙන්න සත්‍යයෙන් ක්‍රියා කරනවායි කියලා. මොනවද මේ භාණ්ඩ? මේ භාණ්ඩ ටික බැලුවාම සත්‍යයෙන් ලබා දෙන ඒ භාණ්ඩ 22 ගන්න සත්‍යයේ ගිහිලා පොලිමේ ඉන්න ඕන. ඒ විතරකුත් නෙමෙයි, ඒවායේ සීමා සහිත ප්‍රමාණයක් සමහර ඒවා කිලෝ එකක් වෙන්න පුළුවන්. ඒ වගේම යම් නිශ්චිත ප්‍රමාණයක් විතරයි එහෙන් නිකුත් කරන්නේ. ඉතින් සත්‍යයෙන් මේ සහනය දෙනවයි කියලා කිව්වට ඒත් ජීවන වියදම අඩු කරන්න ඒක ප්‍රමාණවත් වෙලා නැහැ. ඊයේ පෙරේද මම දුටුවා බන්දුල ගුණවර්ධන මැතිතුමා විශේෂයෙන්ම සඳහන් කරනවා මාධ්‍යයට ඇවිල්ලා එතුමගේ කතාවලින්ම කියනවා නම් එතුමා කිව්වේ හිතේ ගින්දර නැතුව ලිපේ කිරිබත් ඉදෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවායි කියලා. මොකද්ද මෙතුමා මේ වැඩපිළිවෙලට කිව්වේ? සතොසෙන් රුපියල් 1000ක බඩු මල්ලක් සහන මිලට දෙනවායි කියලා. මොකද්ද මේ රුපියල් 1000ක බඩු මල්ලකින් කරන්න පුළුවන්? සහල් කිලෝ එකක්, පරිප්පු ටිකක්, සමෙන්ටින් එකක්, මේ බඩු දෙක තුන ගන්නකොට රුපියල් 1000 ඉවරයි. දැන් මේ වගේ මැජික් කරලා මේ රටේ ආර්ථිකයේ සහන ගන්න පුළුවන්ද කියන එක ඉතාමත් පැහැදිලිව ඔබතුමාට මම කියන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි, තමුන්නාන්සලට කියන්න ඕන දැන් එන්න අපි නොකිව්වට මේ රටේ යම් යම් බරපතල තත්ත්වයන් උදා වෙමින් තිබෙනවා. ඒක එකක් තමයි ලංකාවේ ආර්ථිකයේ බරපතල කඩාගෙන වැටීමක්. විශේෂයෙන්ම මේ වෙනකොට අපේ ණය බර මහා විශාල ලෙස වැඩි වෙමින් තිබෙනවා. ණය ගෙවන්න ණය ගන්න මට්ටමකටපත් වෙලා. දැන් ඊයේ පෙරේදා අපි දුටුවා විශේෂයෙන් ණය බරෙන් මිදීම සඳහා චීනෙන් ඩොලර් මිලියන 1.5කට ආසන්න ණය ප්‍රමාණයක් අරගන්න උත්සාහ කරනවා. ඒ වගේම ඉන්දියාවෙන් රුපිය ඩොලර් මිලියන 400කට වැඩි ප්‍රමාණයක් ණය ගන්න උත්සාහ කරනවා. මොකක්ද මේ වෙන්නේ? ඊයේ පෙරේදා අගමැතිතුමා ගිහිල්ලා බංගලාදේශයට ඒත් ණය සහන ඉල්ලුවයි කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා. දැන් මෙහෙම තත්ත්වයකට අපි පත් වෙලා තියෙන්නේ ඇයි? අපි අපේ ආර්ථිකයේ යම් කඩාගෙන වැටීමක්, ඒ වගේම දුෂ්කරතාවයක් පේන නිසා. අපි දැක්කා විශේෂයෙන් කියන්න ඕනේ පාරිභෝගික ද්‍රව්‍ය මිල ගණන් මේ විදිහට වැඩි වෙනකොට මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි යම් යම් මාධ්‍යවල වාර්තා වෙන කාරණා මම දුටුවා. එක පුවත්පතක් තියෙන පුවත්පතක වාර්තා කරලා තිබුණා විදුලි බිල ඉහළ යන්නේ යනවා. තව වාර්තාවක් තිබුණා ගෑස් සිලින්ඩරේ රුපියල් 750කින් වැඩි කරන්න ගෑස් ආනයන කරන සමාගම් ඉල්ලනවායි කියලා. තව වාර්තාවක් තිබුණා ඉන්ධන මිල වැඩි කරන්න යනවායි කියලා. අපි අහන්නේ ඉන්ධන මිල වැඩි වෙනකොට, ගෑස් මිල වැඩි වෙනකොට, විදුලි බිල වැඩි වෙනකොට මේ රටේ මහජනතාවට එයින් බරෙන් කොටසක් දරන්න සිදු වෙනවා. එහෙම වුණාම කොහොමද ජීවන බර පාලනය කරන්නේ?
ඔබතුමාට තව විනාඩි දෙකයි.
එහෙම වුණාම කොහොමද ජීවන බර පාලනය කරන්නේ? ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ඇත්තටම මෙවැනි අර්බුදකාරී තත්වයක රටේ ජීවන වියදම පාලනය කිරීම සඳහා ආණ්ඩුව ගන්නා උපාය මාර්ගය මීට වඩා වෙනස් ආකාරයෙන් සිදුවිය යුතු තිබෙනවා. ඒ නිසායි අපි කියන්නේ මේක එක පැත්තක් අපි බලන්න ඕනේ ආණ්ඩුවක් මොකටද තියෙන්නේ. ආණ්ඩුවක් තිබෙන්නේ ඇත්තටම ජනතාවගේ දුෂ්කර වෙලාවක ඒ ජනතාවට සහයක් වෙන්න, ජනතාවට අමාරු වෙලාවට ජනතාවට උදව් වෙන්න, ඒ වගේම රටේ අසමතුලභාවයක් තියෙනවා නම්, සමබරතාවයකින් තොරව තිබෙනවා නම් යම් දේවල් ඒවා සමබර කරලා ක්‍රියාත්මක කරලා එයින් රටට ජනතාවට සහනයක් දෙන්න තමයි ආණ්ඩුවක් ඕනේ. හැබැයි පෞගිය කාලේ අනුගමනය කරපු සමහර ක්‍රියාදාමයන් දිහා බලපුවම එහෙම දෙයක් පේන්නේ නැහැ. මතකයි ඔබතුමාට මේ ආණ්ඩුව පටන් ගන්න මොහොතේම අර වැත්බදු ආදී බදු ගණනාවක් විශාල මුදල් සම්භාරයක් අහිමි කරගෙන තමයි වැඩේ පටන් ගත්තේ. හැබැයි මේ පටන් ගත්ත එකෙන් ජනතාවට ලැබිච්ච සහනයක් තිබෙනවද? ඒ අහිමි කරපු මුදල් රුපියල් බිලියන ගණනක් ජනතාවට යමක් සිදු වුණේ නැහැ. ඒවා යම් යම් කණ්ඩායම් වලට, සමාගම් වලට, හිතවතුන්ට වාසිදායක පියවර හැටියට ගියේ. ඒ නිසා අපි කියනවා ඉතාමත් පැහැදිලිව මේ අනුගමනය කරන ක්‍රියාමාර්ග හරහා ජීවන වියදමේ පාලනයක් කරන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුවේ ආදායම ශක්තිමත් කරගන්න ආණ්ඩුව ගන්න උපාය මාර්ග වලින් රිංගලා ගිහිල්ලා යම් යම් සිදුවෙන අසාධාරණකම් සහ වැරදි මේ ඇස්පනා පිටම අපිට පේනවා. ඒ නිසා අපි ඉල්ලන්නේ අපි මොනවා කරත් මේ සිංහල අලුත් අවුරුද්ද වෙනකොට අඩුගානේ ජනතාවට සහනදායීව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න. ඒ වෙනුවෙන් ජනතාවට කන්න බොන්න අවශ්‍ය වෙන බඩු භාණ්ඩවල මිල සැබෑ ලෙස පාලනය කරන්න, විද්‍යා කරන්න නෙවෙයි, බඩුමලු සහන දෙනවයි කියලා ජනතාවට පෙන්නමින් පොලිමේ ජනතාව යවන තත්ත්වයක් ඇති කරන්න නෙවෙයි, සමස්ත රටේ ජනතාවට සහනයක් වෙන වැඩපිළිවෙලට අපි යන්න තිබෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ රටේ හැම පුරවැසියෙකුටම ඒ ජීවත් වෙන්න පුළුවන් සහනදායි පරිසරයක් මේ රටේ ගොඩනගන්න කියන කාරණය මම විශේෂයෙන්ම ඔබතුමාට මතක් කරන්න කැමතියි. එහෙනම් මම මේ ගැන මේ කාරණාවෙන් එහාට යන්න අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් උද්දමනයේ වැඩි වෙන තව කාරණාවක් කියලා මගේ කතාව නවත්තන්න කැමතියි. ඒක තමයි රටේ ආර්ථිකය පාලනය කරනවා, ඒ වගේ මේකට මුදල් හිගේ පියව ගන්න කියලා මුදල් අච්චු ගන්න ක්‍රියාමාර්ග ගණනාවක් ආණ්ඩුව ක්‍රියාත්මක කළා තිබෙනවා. වාර්තා වෙන විදිහට මේ රටේ මුදල් අච්චු ගැහිම පහුගිය කාලය තුළ විශාල වශයෙන් වැඩි වෙලා තිබෙනවා. රුපියල් 2020 රුපියල් මිලියන 650ක් වුණු ඒ මුදල් නව නෝට්ටු නිකුත් කිරීම 2021 රුපියල් බිලියන 13.2ක් දක්වා ගිහිලා තිබෙනවා. කොහොමද මේ මුදල් අච්චු ගහන්නේ? මුදල් අච්චු ගන්නකොට අනුගමනය කර යුතු උපාය මාර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි භාවිතයෙන් ඉවත් වන, විනාශ වෙන ඒ මුදල් නෝට්ටු වෙනුවට මුදල් අච්චු ගන්න එක. අනිත් එක තමයි ආර්ථිකයේ ඇගයීමකට ලක් කරලා ඒ අවශ්‍යතාවයට පරිදි මුදල් අච්චු ගන්න එක. දැන් වෙන්නේ ආර්ථිකයේ අවශ්‍යතාවයට අවශ්‍ය පරිදි ඒ සමබර කිරීමකින් තොරව මුදල් අච්චු ගැහිම හරහා සිදුවෙන්නේ අවසානයේදී මහා උද්ධමනයක්. ඒ උද්ධමනයේ පීඩනය මේ රටේ ජනතාවට පැටවෙනවා. ඒ නිසා ආණ්ඩුවේ අසාර්ථකම එයින් පෙනෙනවායි කියලා කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මේ ළඟට පූජ්‍ය අතුල්ලේ රතන ස්වාමීන් වහන්සේ අවසරයි. හඳුන විනාඩි 9ක කාලයක් දෙන ඔබ වහන්සේට.
12ක් සටහන් වෙලා තිබුණා.
අඩු වෙලා අපේ හඳුරන්නේ.
ගරු සභාපතිතුමනි, අද මම විශේෂයෙන්ම ආනයන අපනයන භාණ්ඩවල තීරුබදු අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ඒ සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග පිළිබඳව මේ අවස්ථාවේදී අදහස් දක්වන්නට කැමැතියි. මේ වගේ රටක් අද මුහුණ දෙන අද අපිට බලපාලා තියෙන අභියෝග සැලකිල්ලට අරගෙන අපේ රටේ ආර්ථිකය කෙසේ සකස් කර යුතුද යන්න පිළිබඳව පළමු අපහට සාකච්ඡාවක් අවශ්‍ය වෙනවා. මට පේන විදිහට විපක්ෂයේ විවේචන අදහස් අපි අහගෙන හිටියා. ඒ වගේම ආණ්ඩු පක්ෂය මේ සම්බන්ධයෙන් දීපු අදහස් අපි අහගෙන හිටියා. මම හිතන්නේ මීට වඩා එහාට ගිය සාකච්ඡාවක් ආණ්ඩු පක්ෂේනුත් විපක්ෂේනුත් අද මේ සමාජයට අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් අර බෑ පළමුවෙන් අපි කියන්නට ඕන ආනයන අපනයන භාණ්ඩ සම්බන්ධයෙන් වෙළඳපොළ ආර්ථිකයක් ගෙනාපු එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එක්සත් ජාතික පක්ෂය හැටියට තුමා විවෘත ආර්ථිකයක් අනුගමනය කරත් විශේෂයෙන්ම රටට වැදගත් වෙන භාණ්ඩ සම්බන්ධයෙන් විශේෂ බදු ප්‍රතිපත්තියක් එදා එක්සත් ජාතික පක්ෂයේ අතිදක්ෂිණාංශයයි කියපු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අපව අනුගමනය කළා. නිශ්චිතව භාණ්ඩවලට විශේෂයෙන්ම අපේ පාවහන් කර්මාන්තය රැකගැනීමට විශේෂ දේශීය නිෂ්පාදනය වන ආහාර එවගේ වෙනත් රට තුළ නිෂ්පාදනය භාණ්ඩ සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක දේශීය කර්මාන්ත කරුවා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කළා. නමුත් ඊට පසුව අස්සම් කරපු වෙළඳ ගිවිසුම් චන්ද්‍රිකා රාජ්‍ය සමය, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රාජ්‍ය සමය, රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රාජ්‍ය සමය තුළ අර අඩුම ගණනේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ තිබිච්ච ප්‍රතිපත්තියවත් අහෝසි වන විදියට තමයි අපි ගිවිසුම් අත්සන් කළේ. විශේෂයෙන්ම පහුගිය රජය සිංගප්පූරු ගිවිසුම් මගින් කරන්න ගිය දේ නිසා අපට විශාල අභියෝගයකට මුහුණ දෙන තත්ත්වයක් විශේෂයෙන්ම දේශීය කර්මාන්ත පැත්තෙන් ඇති වුණා. දැන් අපි මේ බදු අඩු කිරීමට කල්පනා කරන්නේ මහජනයාට සිත සැලසීම සඳහා. ඒ කියන්නේ භාණ්ඩවල රාජ්‍ය බද්දක් අපි අය කරා කියන්නේ බදු වැඩි කරා කියන්නේ වෙළඳපොළට සෑම භාණ්ඩයක්ම යනකොට ඒකේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේ නැහැ. ඒකේ ප්‍රතිලාභ ආණ්ඩුවේ රාජ්‍ය භාණ්ඩාගාරයට යොමු වෙන්නේ. ඒ බදු ප්‍රතිපත්තියකින් රට මුහුණ දෙන අභියෝගයේ ජය ගැනීම සඳහා යම් කිසි මතු පිටින් බැලුව විට බදු අය කිරීම ආකාර දෙකකින් සිද්ධ වෙනවා. පළවෙනි ආකාරය තමයි දේශීය කර්මාන්ත නගා සිටුවීම හා දේශීය ව්‍යවසායකයා නගා සිටුවීම සඳහා අපි විදේශීය භාණ්ඩවලට විශේෂ බදු ක්‍රමයක් අනුගමනය කරනවා. මං හිතන්නේ විපක්ෂයත් ආණ්ඩුවත් දෙකම ඒ පිළිබඳ කතිකාවතකට එන එක ඉතාම සුදුසුයි කියලා. මොන වගේ භාණ්ඩවලටද අපි බදු වැඩිපුර ගහන්නට ඕන, මොන වගේ භාණ්ඩද අපි අඩු කරන්න ඕන කියලා අපි තුල සංවාදයක් අද තිබිය යුතු වෙනවා. දැන් අපි සරලව ගත්තොත් පින්මාළුවලට අපි බදු අඩු කරනවා කියලා කියන්නේ මොකක්ද ඒකේ කියන්නේ තේරුම? අපිට කියන්න පුළුවන් පින්මාළුවල මිල අඩු වුණා කියලා. නමුත් ඒකෙන් වෙන්නේ රුපියලයේ බාල්දු වීම. ඒ කියන්නේ රට තුල ඉතුරු විය යුතු ධන සංචිත අද අපි අභියෝගයක් විදිහට ගත්තොත් අඩ කොටස් සහ අපේ වාරික ගෙවන්න ගත්තම සමස්ත ණය මුදල දේශීය හා විදේශීය ඩොලර් බිලියන 4ක් පමණ වෙනවා. ඒක දැවැන්ත මුදල. මේ මුදල කවුද දෙන්නේ, කොහෙන්ද හොයාගන්නේ? 2010 2015 ආණ්ඩුවත් ඊටත් වඩා 2015 2020 ආණ්ඩුවත් තරඟයට අපි ණය ගත්තා. කට්ටියක් හිතුව බටහිර ලෝකේ ණය ගන්න පුළුවන් ගොඩක් කියලා. අන්තිමට දෙගොල්ලම මරන් තියෙන්නේ චීන ණය වලට තමයි වැඩියෙන් අහුවෙලා තියෙන්නේ. කෙසේ වුණත් අපි මේ ණය ගැනීමෙන් අපි ණයකන්දකට හසු වෙන මිසක අපිට කවදාවත් නිදහසක් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒක වළක්ව ගන්න නම් තියෙන උපාය මාර්ගය මේ බදු ප්‍රතිපත්තිය අපි කොහොමද අනුගමනය කරන්න කියලා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා යටතේ අපි දන්නවා කහ ඉඟුරු වගේ භාණ්ඩ අපි, මට මතකයි මම ආණ්ඩු පක්ෂ ඉන්නකොට මේ ආණ්ඩු පක්ෂයට මතක ඇති මම කිව්වා අපි කහ ඉඟුරු ගෙන්නන්න අවශ්‍ය නැහැ, අපේ රටේ මාස 6ක් තුල මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න පුළුවන් කියලා. හැමෝම හිනා වුණා. සමහර ඇමතිවරු කිව්වා ලංකාවේ කහ ලංකාවේ මිනිස්සු කන්න කැමති නැහැ කියලා. මම හිතනවා වාසුදේව නායකයන් මැතිතුමාට මතක ඇති. මම දෙසැම්බර් ජනවාරි මාසෙ මේක කිව්වේ. නමුත් මොන වුණත් ජනාධිපතිතුමා යටතේ කහඉඟුරු ගෙන්නන එක නැවැත්වීම සම්බන්ධයෙන් මම අතිශයින්ම සතුටු වෙනවා. මිල ඉහළ ගියා, රුපියල් 1000ට විතර ගියා. නමුත් ඒක තාවකාලිකයි. අද වෙනකොට ඉඟුරු මිල පල්ලෙහාට අවිලා තියෙන ස්වභාවිකවම මිනිස්සු ඉඟුරු වවන්න පෙළඹිලා තියෙනවා. ඒ වගේම කහ නිෂ්පාදනය මම හිතන ඉදිරි මාස 2-3 ඇතුළත විශාල වර්ධනයක් පෙන්නුම් කරලා ඒකේ අපට දේශීය උත්තරයක් හොයාගන්න පුළුවන් කියලා. ලංකාවේ අපි ආහාර සම්බන්ධයෙන් ගත්තොත් අපි ඩොලර් බිලියන 2කට තරම් ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ පොහොර ඇතුළු අපි ආනයනය කරන විදේශ රටවලින් පොහොර සහ ආහාර පාන. මේ දෙකම 100%ක් ලංකාවේ ආහාර අවශ්‍යතාවය සකස් කරගන්න පුළුවන්. ඊළඟ අපි උජාරුවට කියනවා අපි කොරෝනා යටතේ කියන්නේ අපි සැමන් මිල අඩු කරනවා, පරිප්පු මිල අඩු කරනවා කියලා. මොකද්ද මේ විහිළුව? අපි සැමන් පරිප්පු ඕනම නැහැ අපට. දැන් උදාහරණයකට ගත්තොත් කන්දුරට ප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ අපි ගත්තොත් මිනිස්සු පරිප්පු පරිභෝජනය ඉතාම අඩුයි. ඒකට හේතුව තමයි මිනිස්සු ඇතිතරම් සුලභව ඒ ප්‍රදේශවල එළුව ගා කිරීම. විකල්පයක් තියෙනවා, මිනිස්සු විකල්පෙට යනවා. ඒ වගේම අපේ 1977 ආණ්ඩුවේ අපි පරිප්පු ගෙන්වීම සෑහෙන පාලනය කරා. ඒ පාලනයේ ප්‍රතිඵලයක් හැටියට කඩල පරිප්පු කියන එක කුඹුරිය අයවලල පවා අපි වගා කරන්න පටන් ගත්තා. 1976 වෙනකොට අපේ රටේ විශාල දේශීය කඩල පරිප්පු නිෂ්පාදනයේ විශාල වශයෙන් සුලභතාවයක් අපට ඇති කරගන්න පුළුවන් වුණා. ඒ සංඛ්‍යාලයකින් අරන් බැලුවා පේනවා ඒ කාලේ ජනගහනට සාපේක්ෂව අපි කතරම් කඩල පරිප්පු වගා කරාද කියලා. මං හිතන්නේ විපක්ෂයත් ආණ්ඩුවත් විශේෂයෙන්ම කල්පනා කර යුත්තේ මහජනයාගේ අත්‍යවශ්‍ය භාණ්ඩ කියලා. කියන්නේ මහජනයාගේ ආහාර අවශ්‍යතාවය. දැන් අපි කතා කරනවා සීනි. මගේ දැනුමේ හැටියට මට සංඛ්‍යාලයකින් මේ අවස්ථාව නැති වුණත් අපේ ලංකාවේ අක්කර 80,000ක විතර විශාල උක්වගාවක් තියෙනවා. පහුගිය මෙටා ඉන්ටර්නැෂනල් වගේ දැවැන්ත සමාගම් වලට අපි උක්වගා කරනකොට කිව්වේ එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ලංකාවේ සීනි අවශ්‍යතාවය 100%ක් සපුර ගන්න පුළුවන් කියලා. අද සීනි විශාල බිලියන 60ක පමණ අපි සීනි ගෙන්නනවා. එතකොට අපි සීනි මිල අඩු කරනවා කියනවා. 77 අපි සීනි ගෙන්වීම සෑහෙන ප්‍රමාණයක පාලනය කරා. ප්‍රතිඵලයේ උනේ හකුරු නිෂ්පාදනය සහ අතිරේක නිෂ්පාදන විශාල වශයෙන් ලංකාව තුළ සුලභ වෙන එක. ඒ නිසා මේ කොරෝනා වෛරස් තත්ත්වයට යටතේ අද ලෝකේ අනතුරුවන් කරලා තිනා ලෝක සෞඛ්‍ය සංවිධානය එවැගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය වතුර සහ ආහාර සම්බන්ධයෙන් දැවැන්ත අභියෝගයක් වැඩි ඈතක නෙවෙයි 2022 අවුරුද්ද වෙනකොට ඇති වෙනවා කියලා.
ඔබ වහන්සේට තව විනාඩි දෙකයි.
මධ්‍යම පන්තිය පහළට වැටීම සාගතය මේ යාම කියන එක අප්‍රිකානු කලාපය තුලත් ලතින් ඇමරිකානු කලාපය තුලත් දකුණු ඇමරිකා තුලත් විශාල වශයෙන් ඉහළ ගිහිලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව කොරෝනා වෛරස් තත්ත්වය යටතේ ආහාර සුලභතාවය පිළිබඳ අභියෝගයකට අද මුළු ලෝකෙම මුහුණ දෙමින් ඉන්නවා. මේ අභියෝගය ජය ගන්න පුළුවන් එකම රට ශ්‍රී ලංකාව. අපි අපට ඇමරිකාවක් වෙන්න බැරි වුණාට අපට සිංගප්පූරුවක් වෙන්න බැරි වුණාට අපට ඉතාම පැහැදිලිව ගරු සභාපතිතුමනි මට කියන්න පුළුවන් අපට අංක 1 රට බවට පත් වෙන්න පුළුවන් ආහාර සුරක්ෂිතතාවයෙන් අවුරුද්දක් ඇතුළත මේ ආහාර සුලභතාවය අපට සම්පූර්ණයෙන් ඇති කර ගන්න පුළුවන් රට. ලංකාවේ පොල්ලක්කර ලක්ෂ 10ක් තියෙනවා. කිසිම මේ පොල්ලක්කර ලක්ෂ 10ේ කාර්යක්ෂමතාවය ඇති කරොත් ෆාම් ඔයිල් හෝ වෙන කිසිම ඔයිල් වර්ගයක් ලංකාවට ගෙන්නන්න ඕනේ නැහැ. අපි ෆාම් ඔයිල් වල ටැක්ස් එක අඩු කරන්න අවශ්‍යත් නැහැ. අපට කරන්න තියෙන්නේ පොල් ගස් වලට හරියට ට්‍රීට්මන්ට් එකක් කරන විතරයි. මේ තියෙන පොල් ගස් ප්‍රමාණය ලංකාවේ කෝටි දෙකේ ජනගහනට හොඳටම ප්‍රමාණවත්. නමුත් පොල් වලින් 150ක් කිසිම ඵලදායිතාවයක් නැහැ. යටි වගාවක් නැහැ. අන්නාසි, ඉඟුරු, කහ සහ වෙනත් බොහෝ බුලත් වර්ග ගම්මිරිස් විශාල වශයෙන් පොල් වගාව ආශ්‍රිතව වගා කරන්න පුළුවන්. යටි වගාවක් හිට කරන්න පුළුවන්. නමුත් අපි ඒ කිසි එකකට අවධානය යොමු කළ නැහැ. ඒ නිසා ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දෙකම එකතු වෙලා අද රට තුල මේ ජනතා මුහුණ දෙන අභියෝගයට මුහුණ දීම සඳහා පාර්ලිමේන්තුව තුළ සාරගර්භ විවාදයක් අද පවත්වා ගත යුතු වෙනවා. ඒ විවාදය පවත්වන්න පුළුවන් එන්නේ පළමු විප්ලවය ලංකාවේ කළ හැකි වෙන අනම්මනම් කයිවාරු නෙවෙයි ආහාර සුරක්ෂිතතාවය 100% රට තුළ කිරීමෙන්. ඒ වගේම රජයේ ප්‍රතිපත්තිය තුළ කිව්වා වස විසින් තොර ආහාර වලට ප්‍රමුඛතාවය දෙනවා කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිව්වා. හැබැයි අපට තාම පේන්නේ නැහැ දැනෙන දෙයක් ඇඟට දැනෙන දෙයක් වෙච්ච බව. ග්ලයිපොසේට් අපි තහනම් කරා 2016 ආණ්ඩුවේ. ඊට පස්සේ ඒ ආණ්ඩුවම තේ රබර් වලට දුන්නා. දැන් අවුරුදු 3කටයි කියලා කිව්වේ මේ ආණ්ඩුව මොකද්ද කරන්න යන්නේ? තිරසාර ගොවිතැන කරනව නම් අද මධ්‍ය කඳුකරේ ජලය විනාශ වෙලා නම්
හැමදෙරේ කාලය අවසන්
නෑ. වැව් ජලය විනාශ වෙලා තියෙනවා මං අවසන් කරනවා ගරු සභාපතිතුමනි. විනාශ වෙලා තියෙනවා නම් මෙන්න මේවා පිළිබඳ දැවැන්ත කතිකාවතක් අවශ්‍යයි. ගරු සභාපතිතුමනි අවසාන වශයෙන් කියනනම් මේ රටේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අපිට නැහැ කියන එකක්. ඒ වගේම රට තුල වෙළඳ ප්‍රතිපත්තියක් නැතිකමත් මං කියන්නට ඕන. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දෙකොල්ලම ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් තහවුරු කිරීමටත් ජාතික බදු ප්‍රතිපත්තිය සැකසීම සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් සැලසුම් කරන්න ඕන. කාගේ සම්මුතිය? බොහොම ස්තුතියි.
මේ ළඟට ගරු වේලු කුමාර් මන්ත්‍රීතුමා විනාඩි 4යි ඔබතුමාට.
ගෞරව සභයික තලමේ தாங்கும் உறுப்பினர் அவர்களே இன்று நிதி அமைச்சினுடைய விடயம் பேசப்பட்டாலும் கடந்த வாரத்திலே மலையக பிரதேசத்திலே ஏற்பட்ட எங்கள் எல்லோரையும் அதிர்ச்சிக்கும் சோகத்துக்கும் உள்ளாக்கிய பசர லுணுகல பகுதியினுடைய 15வது மைல்கல்லிலே ஏற்பட்ட கோர பஸ் விபத்தும் அதேபோல அதிலே உயிரிழந்த எங்களது மக்களுக்கு இந்த உயரிய சபையிலே எங்களுடைய தமிழ் முற்போக்கு கூட்டணியினது ஆழ்ந்த அனுதாபத்தை இந்த சந்தர்ப்பத்திலே தெரிவித்துக் கொள்கின்றோம். அதேபோல அந்த விபத்திலே பாதிக்கப்பட்டு இன்று வைத்தியசாலையிலே சிகிச்சை பெற்று வருகின்றவர்கள் மிக விரைவாக குணமடைய வேண்டும் என்ற பிரார்த்தனையையும் இந்த இடத்திலே செய்து கொள்ள விரும்புகின்றேன். அதேபோல இத்தகைய இந்த கவனயீனம் காரணமாக ஏற்படக்கூடிய இத்தகைய இந்த கோர விபத்துகள் ஏற்படாத வண்ணம் நாங்கள் செயற்பட வேண்டி இருக்கின்றது என்றும் இதனை யார் மீதும் நாங்கள் கை நீட்ட முடியாது. நாங்கள் அனைவரும் ஆளும் அரசாக இருக்கலாம், எதிர்கட்சியிலே உள்ளவர்களாக இருக்கலாம், நாங்கள் எங்களுக்கே கை நீட்டிக் கொள்ள வேண்டிய ஒரு துர்பாக்கியமான நிகழ்வாகத்தான் நாங்கள் இதனை கூற வேண்டியிருக்கின்றது. அந்த கோர விபத்திலே பாதிக்கப்பட்டவர்களுக்கு நியாயம் கிட்ட வேண்டும். அவர்களுக்கான இழப்பீடுகள் உரிய அந்த தரப்பினரால் உரிய அந்த நிறுவனங்களால் பெற்றுக் கொடுப்பதற்குரிய ஏற்பாடுகளும் செய்யப்பட வேண்டும் என்பதையும் இந்த இடத்திலே ஞாபகப்படுத்த விரும்புகின்றேன். குறிப்பாக இன்று இலங்கையினுடைய வரி விதிப்பிலே சர்ச்சைக்குரிய நிலைமை ஏற்பட்டிருக்கின்றது. இந்த நாட்டிலே ஏற்பட்டிருக்கக்கூடிய மிகப்பெரிய நிதி மோசடியாக கருதப்படக்கூடிய ஏறக்குறைய ரூபா 15.95 பில்லியன் அளவான நிதி மோசடி இந்த அரசாங்கத்தினுடைய இந்த குறுகிய காலத்திலே பதிவாகி இருக்கின்றது. இந்த நேரத்திலே நான் ஒன்றை குறிப்பிட வேண்டும். இன்றைய அரசாங்கமானது இன்று ஒரு நொண்டி அரசாங்கமாக, ஒரு முதுகெலும்பற்ற அரசாங்கம் ஆக இன்றைய நிலையிலே மாறியிருக்கின்றது. ஏனென்றால் நாங்கள் அவ்வாறு குறிப்பிடுகின்றோம், அரசாங்கத்தினுடைய வரவு செலவு திட்டத்திலே முன்மொழியப்பட்டு, ஜனாதிபதி தேர்தலிலே வாக்குறுதி அளிக்கப்பட்டு, பொது தேர்தலிலே வாக்குறுதி அளிக்கப்பட்டு, அரச வர்த்தமானியில் வெளியிடப்பட்ட பிறகும் பெருந்தோட்ட தொழிலாளர்களின் நாளாந்த கூலியாய் 1000 ரூபாவாக முழுமையாக உயர்த்தி நிறுத்தக்கூடிய இயலுமை இன்றைய அரசாங்கத்திற்கு இல்லாது போயிருக்கின்றது, அல்லது இல்லாதது போல் இந்த அரசாங்கம் செயற்படுகின்றதா என்ற கேள்வி எழுகின்றது. அல்லது இந்த பெருந்தோட்டங்களை கட்டுப்படுத்துகின்ற வெறுமனே 20 கம்பெனிகளால் இந்த அரசாங்கம் ஆட்டுவிக்கப்படுகின்றதா, அந்த 20 கம்பெனிகளை கட்டுப்படுத்த முடியாத நிலையிலா இந்த அரசாங்கம் இருக்கின்றது என்ற கேள்வியை எழுப்ப வேண்டியிருக்கின்றது. அவை இன்று இந்த சந்தேகம் மிக தெளிவாக எங்களது மக்கள் மத்தியிலே இதற்குள் ஒரு கூட்டு சதி இருக்கின்றது என்பதை வெளிப்படுத்தி இருக்கின்றது என்பதை இந்த சபையிலே நான் தெரிவிக்க வேண்டும். அரசாங்கமும் அரசில் இருக்கின்ற மலையக பிரதிநிதிகளும் இந்த கம்பெனிக்காரர்களும் சேர்ந்து கொண்டு இந்த 1000 ரூபாவை வைத்துக் கொண்டு தருவது போல் காட்டுவதும், அதனை முறியடித்து அப்பாவி மக்களை ஏமாற்றுவதுமான ஒரு இழுத்தடிப்பு இங்கே நடைபெற்றுக் கொண்டிருக்கிறது. இறுதியாக இந்த அரசாங்கத்திலே இருந்து எங்களுடைய இந்த பெருந்தோட்டத்துறையின் தேயிலை தொழிற்துறையை, ரப்பர் தொழிற்துறையை நாங்கள் காப்பாற்றிக் கொள்ள வேண்டிய நிலைமைக்கு தள்ளப்பட்டிருக்கின்றோம். ஆகவே இறுதியாக நாங்கள் கூற வேண்டியிருக்கின்றது, 1000 என்பதை காட்டி இந்த தொழிற்துறையையே அளிக்கும் ஒரு நிலைக்கு கொண்டு சென்று சேர்த்து விடாதீர்கள் என்பதை கூறி விடைபெறுகிறேன். நன்றி.
பொம்சுதி விலங்கட்ட கரு ஜானக வாக்குமர மத்துமா வினாடி பகையபத்துமாட்ட
கரு முழுசுனே கரு மந்துமணி அத தீனுமே ஆனயன அப்பநாயன ரிகுலாசி கீப்பியாக் சம்மத கிரீம மிக மே ரட்டே சியலு தினாட்டம கீனோ ருபியல் பில்லியன 15.9 வஞ்சாவக் குணா கேலா சீனி ஒளி அப்படி பலுவத்தேம தேன் அத பலுவோது அத லங்காவட சீனி கிலோ எக்கா கேனக்கொட்ட ருபியல் 90ක් வேணும் ருபியல் 50ක பத்த திபுனனா 140ක් வேணும் මේ 140න් පස්සේ අපි බැලුවොත් එහෙම දේශීය මේ මේ ප්‍රහාණය කරන්න, ගබඩා කරන්න ඊගවට මේ වෙළඳ ලාභෙත් එක්ක බැලුවොත් 155ක්වත් වෙනවා. හැබැයි අදත් සතසේ අපි රුපියල් 99ට සීනි දෙනවා. මේ බදු අයින් කරපු වෙලාවේ රුපියල් 78 තමයි සීනි ලංකාවට ගෙනල්ලා තිබුණේ. එතකොට ඒ ගෙනාවට පස්සේ අපි ආණ්ඩුවක් කැටියට කිව්වා රුපියල් 85ට තොග විකුණන්න කියලා 90ට සිල්වර් විකුණන්න කියලා. ඒක ටික දවසක් ගිහිල්ලා ඒක කරන්න බෑ කියලා මේ සීනි ගෙන්නපු අයම එයාට පාඩුයි කියලා කිව්වා. ඊට පස්සේ මේ සීනි මිල රුපියල් 110ක් 15ක් විතර වුණා. හැබැයි 135ට විතර තිබිච්ච සීනි තමයි 115ට විතර අඩු වුණේ. මේකේ කොටසක් මේ රටේ ජනතාවට ලැබුණා. දැන් මේක කියන්නේ කිසිම මුදලක් රටේ ජනතාවට ලැබුණ නැහැ කියලා. ගරු සභාපතිතුමනි, අපි බදු අඩු කරේ රටේ ජනතාවට සහනයක් දෙන්න. මේ සහනය යන්නේ නැහැ. මේ රුපියල් 50 බද්ද තිබුණා නම් අද රුපියල් 155 විතර වෙනවා. ඒ නිසා රජයක් හැම වෙලේටම බදු අඩු කරන්නේ ඒ සහන ජනතාවට යන්න. හැබැයි මේ රටේ සීනි ගේන ආනයන කරුවෝ ඉන්නේ 6 දෙනෙක්, 5 දෙනෙක්. ඒක අපේ ආණ්ඩුවෙත් මේ හිටපු ආණ්ඩුවත් මේ හැම කාලෙම තිබුණා. මේක කොහෙවත් කොන්දේසියක් පනවල නැහැ. මේ 6 දෙනාට පමණයි සීනි ගේන්න පුළුවන් කියලා. කාට හරි වමනාවක් තිබුණා නම් ඕනෙ කෙනෙකුට සීනි ගේන්න තිබුණා. මේ විපක්ෂයේ කාරු හරියට ඕනෙකමක් තිබුණා නම් එයාට සීනි ගේන්න තිබුණා. හැබැයි මේකේ අධික ලාභයක් ලැබුණා කියන එක අපිත් පිළිගන්නවා. ඒ නිසා මේක ඉස්සෙල්ලා මම පෙන්නන්නම් 2015 සැප්තැම්බර් මාසේ 7 වෙනිදා ගැසට් එකේ තියෙන රුපියල් 30ක් සීනි බද්ද. හැබැයි 2016 මේ සීනි බද්ද 725ට අඩු කරනවා. ජූලි මාසේ 18 වෙනිදා. එතකොට මේ 725ට අඩු කරනකොට ගරු සභාපතිතුමනි රුපියල් 104ට තිබිච්ච සීනි රුපියල් 29.75ක් අඩු වෙලා 1.75ක් මේ රටේ මිනිස්සුන්ට ලාභයක් ගියේ නැහැ. එතකොට අවුරුදු ගාණක් එහෙම සීනි ගෙන්නුවා. එතකොට මොකද වුනේ? එදා ඒ අය නැන කරුවන්ටම 725ක් අඩු කරපු නිසා රුපියල් 29.75ක ලාභයක් ලබා දුන්නා රටේ ජනතාව සීනි වැඩිට කෑවා. එතකොට එහෙනම් ඒකෙත් රජයට වෙච්ච අලාභේ වංචාවක් වෙන්න ඕනේ. ඒ නිසා බදු අඩු කරනකොට සමහර විට ආනයනකරුවට පාඩුවක් වෙන්න පුළුවන්. මොකද ගෙන වැඩි ගානට ගෙනාපු ටික අඩුවට දෙන්න වෙනවා. මේක ඒකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. ගෙනාපු ප්‍රමාණය වැඩි. මම පිළිගන්නවා ලංකාවේ සීනි අවස්ථාවේ මාසකට මෙට්‍රික් ටොන් 55000යි. ගරු සභාපතිතුමනි ලංකාවේ මිනිස්සු හාල් කන්නේ 2 කෝටි 20 ලක්ෂයක්. මෙට්‍රික් ටොන් 165000යි. හැබැයි ඒකෙන් තුනෙන් එකක් සීනිත් කනවා. එතකොට ලෝකේ අනිත් රටවල් වල බැලුවහම සාමාන්‍ය පුද්ගලයෙක් එක අවුරුද්දකට සීනි කිලෝ 20ක් විතර තමයි පරිභෝජනය කරන්නේ. අපේ රටේ 30 වෙලා තියෙනවා. ඒක නිසා මේ සීනි ආනයන කරනකොට යම් කිසි සීමාවක් දැම්මා නම් මම හිතනවා හොඳයි කියලා. මොකද අපි බලපත්‍ර නිකුත් කරනකොට අවශ්‍යතාවය ගේන්න දුන්නා නම්. ඒක නිසා දැන් මම යෝජනාවක් මගේ ආවා දුඹුරු සීනි ලංකාවට ගේන මේ බලපත්‍ර දීම తాවකාලිකව අත්විටවන්න. මොකද ලංකාවේ දේශීය නිෂ්පාදනයේ දුඹුරු සීනි අපි මේ රටේ ජනතාවට දෙනවා. අපි ඒක රුපියල් 15කින් අඩු කරා. මේ සිංහල අවුරුද්දට සෑහෙන මුදලකින් ආපහු අඩු කරනවා ලංකා සීනි සමාගමෙන්. ඒ නිසා අපි ඒක වාසිය ජනතාවට දෙනවා. ඒ වාසිය දෙන්නේ මේ රටට එතනෝල් ගේන එක නවත්තලා මේ රටේ එතනෝල් අපි ඒක පාරිභෝගිකයකට ප්‍රශ්නයක් වුණා. ව්‍යාපාරිකයන්ට ප්‍රශ්නයක් ඇති. අපි එතනෝල් මිල වැඩි කරා. ඒ වැඩි කරපු එකේ වාසිය රටේ පාරිභෝගික ජනතාවට ලබලා දෙන්න අපි කටයුතු කරනවා. ඒක නිසා මේ වගේම දෙයක්. එතකොට මේ රටේ ලොකුම පිරිසකට අපි එක අවුරුද්දක් තුල අපේ සීන සමාගමට බද්ද වැඩි කළා. අපි ආරම්භ පෙන්නවා 118800ක්. ඒක නිසා මේ ආණ්ඩුවට චෝදනා එල්ල කරනවා වගේම ආණ්ඩුව කරපු ක්‍රියාමාර්ග රාශියක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා බාණ්ඩ මිල තවත් අඩු කරන්න. දැන් ගෑස් සමාගම් කියනවා ගෑස් මිල වැඩි කරන්න කියලා. රජයේ ප්‍රතිපත්ති තීන්දුවක් ගත්තා. තෙල් මිල අඩු වෙච්ච වෙලේ ගෑස් සමාගම් ලාභයක් ලැබුවා. එහෙමනම් තෙල් මිල වැඩි වෙච්ච වෙලේ මේ ගෑස් සමාගම් දෙකම මේ පාඩුව විඳින්න ඕන. ඒ නිසා අපි ගෑස් මිල වැඩි කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරි කාලේ බලාපොරොත්තු වෙනවා ජනතාවට සහන රාශියක් ලබලා දෙන්න මේ සිංහල අවුරුද්දත් එක්ක. ඒ නිසා මේ බදු ප්‍රතිපත්තිය ගැන කතා කරනකොට අපි දැක්කා පහුගිය කාලේ හිටපු ගමන් බදු අඩු කරනවා. ඒ කට්ටිය බඩු ගෙනාපු ගමන් බදු වැඩි කරනවා. හැබැයි මේ ආණ්ඩුව මේ සීනි මිල මේ සීනි බද්ද එකපාරට දැන් වැඩි කරොත් එන්නේ මේ ආනයන කරුවන්ට ආපව අධික ලාභයක් ලබනවා. අපි ඒක කරන්නේ නැතුව අපි දැන් සාමාන්‍යයෙන් රුපියල් 99ට දැන් සීනි දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒක නිසා පහුගිය කාලේ කහ ගැන කතා කරා. අපි 75%ක් මේ රටේ කහ නිෂ්පාදනය කරලා තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ අවුරුද්දේදී කහ වලින් ස්වයංපෝෂිත කරනවා විතරක් නෙමෙයි අපි අපනයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉඟුරු මේ රටේ අපි නිෂ්පාදනය කරලා තියෙනවා. ඉඟුරු අපි අපනයනය කරන්න ඒ අවශ්‍ය කරන කටයුතු කරනවා. ගම්බරි සිකුර ගන්න බැරුව තිබුණා. පහුගිය ආණ්ඩුව කාලේ රුපියල් 390යි. අද 790යි. රුපියල් 400කින් ගම්බරි මිල වැඩි වෙලා තියෙනවා. එදා තිබුණේ කුරුඳු රුපියල් 1400යි. අද 2600යි. ඒක නිසා මේ රටේ නිෂ්පාදිකයට අපි ඒ වාසිය ලැබලා දීලා තියෙනවා. පහුගිය කාලේ බඩිරු කුටි ඔක්කොම ගෙන පිටරටින් ඒ වෙනුවට මිලියන 4000 පිටරට යවුවා. අද වෙනකොට අපි මේ මිලියන 4000 මේ රටේ ඉතුරු කරලා තියෙනවා බඩේරු වගා කළා. ඒ නිසා දේශීය නිෂ්පාදනයට මුල් තැන දීලා අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යමත් දැක්ම තුළ අපි ගොයියට වැඩිපුර වාසිය දීලා තියෙනවා. අලුතෙන් වගා කළා තියෙනවා අක්කර 10000ක්. අපි ඉදිරි කාලේ බලාපොරොත්තු වෙනවා මේ රටේ සීනි අවස්ථාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ රට තුළ නිෂ්පාදනය කරන්න. ඒක නිසා ගොවියට සහන දෙනවා වගේම ඉදිරි කාලේ අප බලාපොරොත්තු වෙනවා රටේ ජනතාවට මීට වඩා බඩු මිල අඩුවෙන් ලබලා දෙන්න වැඩපිළිවෙලක් හදන්න. ඒක නිසා යම් කිසි වැරද්දක් වෙලා තියෙනවා නම් අපිත් කියන මේක විගණනයක් කරන්න ඕනේ. ආණ්ඩුව මේකෙදි කාරු කොහොම කිව්වත් මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් මේ හොරකම් වලට සම්බන්ධ වෙලා නැහැ. මේක විගණනයක් කරන එකට අපිත් එකගයි විගණනයක් කරලා බලන්න ඕනේ. ඔබතුමා කියන එකට අපි එකඟයි. ඒ විගණනයක් කළා කාරු හරි මේක හිතාමතාම බදු අඩු කළා යම් කිසි දෙයක් කළා තියෙනවා නම් ඒක න අවශ්‍ය කටයුතු කරන්න මේ ආණ්ඩුව පැකිලෙන්නේ නැහැ. එහම වංචාවක් වෙලා තියෙනවා නම් ඉස්සෙල්ල කාලේ වගේ වංචා කරපු අයට උදව් කරන රජයක් නෙමෙයි එයාට දඬුවම් කරන රජයක්.
හර්ෂ සෙල්ලමතුමා
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඒ විගණනය කිරීම සම්බන්ධයෙන් ඔබතුමා එකඟ වීම ගැන ඔබතුමා ඔබතුමාගේ රාජ්‍යයට කියන්න කියන්න අපි මේක විගණනය කරා. එතකොට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඉදිරිපත් වෙයි එළියට. ප්‍රශ්නයක් නැත්නම් එහෙමත් වෙයි.
බොහොම ස්තුතියි ගරු අමතුමා.
අපේ ගරු මන්ත්‍රීතුමා මේක විතරක් නෙමෙයි. මම දැන් අද අපේ උපදේශකාර සභාවේදී කිව්වා ගල්ඔය වැවිලි සමාගම් පිළිබඳවත් හරියටම විමර්ශනයක් කරලා හිටන් කෝප් එකට ගේන්න කියලා. මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට අපි හැම වෙලේම ජනතාවක වැතේ ඉඳගෙන ඉන්නවා. ඒ නිසා කාරු හරි වැරද්දක් කරනවා නම් ඒ වැරද්ද කරපයට දඬුවම් දෙන්න මේ ආණ්ඩුව කවදාවත් පැකිලෙන්නේ නැහැ. ඒක නිසා මේක යම් කිසි කාරු හරි වැරද්දක් කරලා තියෙනවා නම් අපි ඒක විගණනය කරලා ඒ අවශ්‍ය කරන කටයුතු කරනවා. තාම අපි කියනවා මේක ජනතාවට සහනයක් ලැබුණා. ඔබතුමාට කාටවත් කියන්න බෑ සීනි මිල අඩු වෙලා ජනතාවට සහන ලැබුණ නැහැ කියලා. ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගරු මුජිබ රවුමන් මැතිතුමා විනාඩි 9ක කාලයක් ඔබතුමාට තිබෙනවා. ඕඩර් ප්ලීස්. ගරු වේලු කුමාර් මැතිතුමා මූලස්සනෙ වෙතෙනවා.
ගරු මුජිබුල් රවුමන් මැතිතුමා
ස්තුතියි. ගරු සභාපතිතුමනි අද විශේෂයෙන්ම ආනයන අපනයන රෙගුලාසි සම්බන්ධව විවාදයේදී කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි අද විශේෂයෙන්ම අපේ උදේ හිටපු අපේ රාජ්‍ය අමාත්‍ය මුදල් රාජ්‍ය අමාත්‍යතුමා එතුමා අද මේ සීනි ගැන කතා කළා. මම හිතන්නේ මට පෙර කතා කරපු අමාත්‍ය රාජ්‍ය අමාත්‍යතුමාත් මේ ඉතා උනන්දුවෙන් කතා කරා. එතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. එතුමා කිව්වා මේක ඔඩිට් කරන්න ඕනේ කියන එක නෑ එතුමත් යෝජනා කරා ඒක. ඔව් මේ කියන්නේ අපේ මේ රාජ්‍ය අමාත්‍යතුමා නෙමෙයි රාජ්‍ය අමාත්‍යතුමා අම්මෝ එතුමා කතා කොහෙද ඔඩිට් එක එතුමා ඔඩිට් එතුමාට පෙන්වන්න බෑ මේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමාට. මං කිව්වේ මේ මට කලින් කතා කරපු මේ රාජ්‍ය අමාත්‍යතුමා එතුමා අපි පිළිගන්න ඔබතුමාලාගේ පැත්තේ හොරකමට විරුද්ධව කතා කරන මන්ත්‍රීවරු රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. ඔවක්කුඹුර මන්ත්‍රීතුමා රත්නපුර දිස්ත්‍රික්කේ නියෝජනය කරන ඔබතුමාලා වගේ අය ඉන්නවා. අපි ඒක ගැන සන්තෝෂ වෙනවා. මොකද අඩුම ගානේ එහෙම ටිකක්වත් ඉතුරු වෙලා ඉන්න එක ගැන අපි සන්තෝෂ වෙනවා. මොකද අපි දන්නවා විශේෂයෙන්ම දැන් මේ ගනුදෙනු යන්නේ මේ ඔබතුමාලාගේ මේ 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 තත්ත්වය උඩ ඉන්නගෙන නෙමෙයි. ඒක තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ මේ ගනුදෙනු යන්නේ ඉතා උඩින් මේවා උඩින් වෙන ගනුදෙනු. ඒවා ජනාධිපතිතුමා දන්නවා, අගමැතිතුමා දන්නවා, මම දන්නේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමාත් ඔබ දන්නවද කියලා. මේවා උඩින් වෙන ගනුදෙනු. ඒවා උඩින් ගනුදෙනු වෙලා මේවා සමාජයේ කතා බහට ලක් වෙලා මේවා එළියට ඇවිල්ලා කතා කරගෙන සුමාන ගණන් මේවා කතා කරා. එතකොට මේ ආණ්ඩුවේ පැත්තේ ඉන්න කවුරුවත් ඇමතිවරු මේක උත්තර දෙන්න ආවේ නැහැ. ජනාධිපතිතුමා බේර ගන්නාවෙත් නැහැ. මේ දැන් ඊයේ පෙරේද ඉඳන් තමයි පටන් ගත්තේ එහෙම වෙලා නැහැ, එහෙම වෙලා නැහැ, එහෙම වෙලා නැහැ කියලා කියන එක. නැත්තම් මේ මේ සීනි වංචාව ගැන දැන් මේ මේක මාස දෙකක් තිස්සේ යන කතාවක්. මේ කතාව යන වෙලාවේ කවුරුවත් ඇවිල්ලා කිව්වේ නැහැ එහෙම දෙයක් වෙලා නැහැ කියලා. ඔක්කොම නිශ්ශබ්දව හිටියා. නමුත් දැන් ජනාධිපතිතුමා අඬගාලා මට පේන විදිහට තරවඩුවක් එහෙම නැත්නම් සද්දයක් දාලා තියෙනවා මාව බේරගනින්නලා කියලා. එහෙනම් තමුන්නාංශලා ඇවිල්ලා දැන් කියනවා එහෙම වෙලා නැහැයි කියලා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි දැන් මේ ආනයනකරුවෝ, ඒ කියන්නේ සීනි ආනයනකරුවෝ කියනවා ජනවාරි මාසේ ඒගොල්ලෝ කියනවා ඉඳගෙන රජයට කෝටි 1300ක් පාඩු වෙලා තියෙනවායි කියන සම්ප්‍රදායික සීනි ආනයනය කරන අය. එතකොට අනිත් පැත්තෙන් තමයි ගරු සභාපතිතුමනි තව ඊළඟ දිනවා මේකේ පොඩි තර්කයක්. ඒ තර්කය තමයි දැන් මුදල් අමාත්‍යාංශයේ වාර්තාවක් ඉදිරිපත් කරානේ මුදල් කාරක සභාවට. ඒ මුදල් කාරක සභාවට ඉදිරිපත් කරපු වාර්තාවෙන් මුදල් අමාත්‍යාංශය කියනවා ඒගොල්ලන්ට අහිමි වෙච්ච ආදායම ලොස් රෙවනිව් කියන අලුත් වචනයක් ඒක. එහෙම මම නම් දන්නේ නැහැ මුදල් අමාත්‍යාංශයේ ඉතිහාසයේ වාර්තාවල් වල මේ ලොස් රෙවනිව් කියලා වචනයක් තිබ්බයි කියලා. එහෙම ලොස් රෙවනිව් කියලා වචනයක් නැහැ. පාඩුව වෙනුවට ඒ පාඩුව කියන්න අකමැති හින්දා කියනවා ලොස් රෙවනිව් වුණා 1,1590ක් කියලා. ඒතොර මුදල් අමාත්‍යාංශය පැහැදිලිව පිළි අරගෙන තිබෙනවා මුදල් අමාත්‍යාංශයට 1,1590ක ආදායම අහිමි වුණායි කියන එක. ඒක තමයි අපි කියන්නේ. අපි කියන්නේ ඕක තමයි. අපිට තියෙන ප්‍රශ්නේ දැන් ඕක කාටද ගියේ? දැන් කෝටි 1600 ලබාගත්තේ කෙනා කවුද? ඒක අපි කියන්නේ හොයන්න කියලා. අද මුදල් අමාත්‍යාංශය පිළි අරගෙන තියෙනවා කෝටි 1600ක් අහිමි වුණයි කියන එක. අනිත් එක තමයි ගරු සභාපතිතුමනි දැන් ජනසංඛ්‍යාන ලේකන දෙපාර්තමේන්තුව තියෙනවානේ. දැන් ජනසංඛ්‍යාන ලේකන දෙපාර්තමේන්තුව පැහැදිලිව කියනවා එම කාලය තුලදී ඔය සීනිවල බද්ද 725ට අඩු කිරීමේ කාලය තුලදී ලංකාවේ වෙළඳපොලේ සීනි වික්‍රය රුපියල් 113 ඉඳන් 135 වෙනකම්. මේක කියන්නේ කවුද? මේ කියන්නේ ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව. එතකොට මේගොල්ලෝ කියනවා ඔය ඒ බද්ද අඩු කරාට පස්සේ වෙළඳපොලට මේ ගානට සීනි ආවේ නැහැ. සීනි විස්කේ වික්‍රය 113ට. ඊළඟට ගරු කථාන සභාපතිතුමනි තව දෙයක් තිබෙනවා. ඒක තමයි තවම අපි හොයාගත්ත නැත්නම් පාඩුව. දැන් අපි දන්නවා සතෝස මේ සීනි තොග වශයෙන් අරන් තියෙන දැනට තියෙන තොරතුරු අනුව රුපියල් 132යි කියනවා. රුපියල් 124 ගත්තයි කියලා කියනවා. නොඑක් අය නොඑක් ආකාරයේ මිල ගණන් කියන සතෝස ගත්ත එක. ඒ හින්දා සතෝසේ පාඩුව කොච්චරද කියලා අපි තවුරුවත් තාම දන්නේ නැහැ. ඒක හොයන්න ඕනේ. ඉතින් හොයන්න තමයි අපි කියන්නේ. ඒක තමයි විගණනය කරන්න කියන්නේ. ඕක ඔඩිට් කරන්න. වාරික විගණනයක් කරන්න. ඒ වාරික විගණනය කරාම අපිට ඇත්ත පාඩුව අපිට හොයාගන්න පුළුවන් වෙයි. මේ සීනි තුලින් මේ රටට රටේ ජනතාවගේ මුදල් කොයිතරම් ප්‍රමාණයක් හොරකම් කරලා තියෙනවද කියලා. ඒ හොරකම් කරපු අය කවුද කියන එක ඊළඟට අපිට අල්ලගන්න පුළුවන්. කවුද හොරු කියලා. ඉතින් කවුද හොරු කියලා හොයන්න පාඩුව හොයන්න ඕනේ. පාඩුව හොයාගත්තට පස්සේ ඒ හරහා ගිහිල්ලා අපිට බලාගන්න පුළුවන් කවුද මේකේ ඉන්න තෝරු මෝරු කවුද කියලා අපිට හොයාගන්න පුළුවන්. අපිට ඕනේ තෝරු මෝරු ටික හොයාගන්න. ඒ තෝරු මෝරු කාත් එක්කද ගනුදෙනු කරන්න කියලා ඒ ඔක්කොම එළියට එයි. මොකද්ද අහිංසක ජනතාවගේ කහට කෝපයෙන් උත් මේ රටේ මේ ආණ්ඩුව හුරාගාලා තියෙනවා. සූරගෙන කාලා තියෙනවා. අහිංසක කහට කෝපයෙන්. ඒ තරම් මේ ගමේ මිනිහා නගරේ මිනිහා මේ සීනි ටිකෙන් කන කහට කෝපේ බොන ඒ කහට කෝපේට දෙන සීනි ටිකෙන් උත් ඒ වංචාව කරලා තියෙනවා. ඒන තමයි ගරු සභාපතිතුමනි කියන්නේ අපි කියන්නේ මේක අපරාධයක්. මේ අපරාධය හොයන්න මේක වහන්න එපා. අද මුදල් අමාත්‍යාංශයේ පිළි අරගෙන තියෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි ඊළඟට තිබෙන තමයි මේ බඩු මිල ගැන. දැන් අපි කතා කරා දැන් බඩු මිල පාලනය ගැන. දැන් බඩු මිල අපි දන්නවා ඊටාම සීඝ්‍ර ලෙසින් වැඩි වීගෙන යනවා. පාලනය කරගන්න බෑ. ජනාධිපතිතුමා ගැසට් නිවේදන 10ක් විතර වගේ නිකුත් කළා. ඒ නිකුත් කරාම ඒ එක ගැසට් නිවේදනයක්වත් ජනාධිපතිතුමා කියූප ගන්නට බාණ්ඩවල මිල නැ වෙළඳපොලේ. ඊළඟට මොකද්ද කරේ? අපේ වෙළඳ අමාත්‍යතුමා කිව්වා ගැසට් ගාලා මේක පාලනය කරන්න බෑ. ඒ හින්දා මම අලුත් විදිහේ පාලන ක්‍රමයක් ගේනවා කියලා තමයි එතුමා කිව්වා මේ සහයෝගීතාවෙන්. එහෙම නැත්නම් එකඟත්වයකින් අපි බඩු විකුණමු කියලා එතුමා බඩු බාණ්ඩ මං හිතන්නේ 27ක ගැසට් නිවේදනය එතුමා 24ක ලැයිස්තුවක් ඉදිරිපත් කරා මේ ගාන වලට බඩු විකුණන්න ඕනේ කියලා. නමුත් අපි වෙළඳපොලට ගියාම තියෙනවද? වෙළඳපොලට ගියාම එතුමා කියනවා සතෝසේ තියෙනවායි කියලා. සතෝසේ හාල් කිලෝ 5යි දෙන්නේ. සීනි කිලෝ 2යි දෙන්නේ. සතෝසේ නෑ බඩු. සමහර සතෝස තියෙනවා අර බාණ්ඩ බඩු බාණ්ඩ නැතුව ඒව වේලිලා ගිහිල්ලා. ජනතාව ගිහිල්ලා හැරිලා එනවා. අත්‍යවශ්‍ය බාණ්ඩ නෑ. හැම බාණ්ඩයක්ම අද තියෙන සුපර් මාකට් වලට. සුපර් මාකට් වලට ගියාම කීරි සම්බ කීයද? 180යි. කීරි සම්බ. ඊළඟට සීනි 105යි. හැම එකක්ම බාණ්ඩ ඉතාම අධික ලෙස මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. අද අපි අරගෙන බැලුවොත් මේ හැම බාණ්ඩයක්ම අද අපි කතා කරනවා දැන් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ගැන. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තව සුමාන 2යි 3යි තියෙන්නේ. මේ සුමාන 2 3කට කලින් තමයි බඩුවල මිල පාලනය කරගන්න බැලුව ඉතාම අසීමිතලට ඉහළ යන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම තව සති 2ක් 3ක් යනකොට බඩු බාණ්ඩවල මීට වඩා ඉහළ යනවා ගරු සභාපතිතුමනි. ඒ හින්දා අද ඉතාම පාලනය කරගන්න අපෝසත් වෙලා තියෙනවා මේ මිල ගණන් ආණ්ඩුව. ඒ පාලනය කරගන්න බැරි වුණේ වැරදි ආර්ථික කළමනාකාරීත්වයක් හින්දා. ඒකයි තියෙන ප්‍රශ්නේ.
තව විනාඩි දෙකක් තියෙනවා ගරුමන්තුමා.
මේ වැරදි ආර්ථික කළමනාකාරීත්වය හින්දා තමයි ආණ්ඩුවට මේක පාලනය කරගන්න බැරුව. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අපි දැක්ක ඊයේ පෙරේදා අර බස් එකක් පෙරළුණා. මේ ජීවිත 13ක් 15ක් විතර වගේ අහිමි වුණා බදුල්ල දිස්ත්‍රික්කේ. දැන් මේ බස් එක පෙරළුණේ අපි දැක්ක විශේෂයෙන්ම ජනාධිපතිතුමා පවා කිව්වා පාර පටුයි. ඒ පාර පටුයි. පාර එතන අබලන් වෙලා තිබුණා. ඒ හින්දා ඒ බස් එක ප්‍රපාතයට වැටිලා විශේෂයෙන්ම ජීවිත 14ක් 15ක් අපිට අහිමි වෙලා ගියා. ඒ වගේම තමයි මේ මහමාර්ග සංවර්ධන අධිකාරියේ ලොකු ගලකුත් තිබුණා ඒ පාරේ. ඒක මාස 2ක් විතර වගේ තිබුණායි කියලා ඒක අහිං කරේ නැහැ කියලා චෝදනාවකුත් තියෙනවා. දැන් ඊය පෙරේද ඉඳන් පොලිසිය බස් එක පෙරළුණාට පස්සේ දැන් වාහනවල ටයර් වලට දඩ ගහනවා. දැන් මේ අලුත්ම සෙල්ලම ටයර් එක පරණනම් ටයර් වලට දඩ ගහනවා. මෝටෝසයිකල් ටයර් වලට, 3 wheel ටයර් වලට, ඊළඟට අනිකුත් රථ වාහන වලට ටයර් වලට දඩ ගහනවා. ගරු සභාපතිතුමනි, මේ ආණ්ඩුව පෞගිය කාලේ සමහර ටයර් ප්‍රමාණවල් ගෙන්නන්න එක නවත්තලා තියෙනවා. තහනම් කරලා තියෙනවා. සමහර ටයර් ලංකාව වෙළඳපොලේ නැහැ. අපි බැලුවොත් අඩුම ගානේ රිම් සයිස් එක අඟල් 12 13 ඒ වාහන වලට අයත් එල්ටෝ එක, බඩි වාහන, වැගනාර් එක, ඩිමෝ බට්ට මේ වාහන වලට අයත් ටයර් වෙළඳපොලේ නැහැ. මොකද ඒවා ආනයනය කිරීම නවත්තලා තිබෙනවා. ඒ ආනයනය කිරීම නවත්තලා වෙළඳපොලේ ටයර් එක නැහැ. වාහන වලට ටයර් එක පාවිච්චි කරා වැඩි කියලා දඩ ගහගෙන යනවා. අද හැමතැනම දඩ ගහනවා. මම මේකේ ෆොටෝ කෝපියකුත් ගෙනාවා. මේ දඩ ගහන කොලේ මම මේ මොකද මේ දඩ කොලයක් දීලා තියෙනවා. ටයර් එක පරණයි කියලා අලුත් ටයර් එක ගහන්න කියලා දඩ කොලයක් ලියලා දෙනවා. මම ඒක සභාගත කරනවා මේ පාර්ලිමේන්තුවේ. මොකද ආණ්ඩුවට එහෙමනම් සල්ලි නැද්ද? දැන් මිනිස්සුන්ගේ ටයර් වලට දඩ ගහන්නේ සල්ලි නැති හින්දාද? ආදායම් මාර්ග නැති කරගෙන
ගරු මන්ත්‍රණක් එකින් ආසන් කරන්න
කෝටිපති ව්‍යාපාරිකයන්ට බදුසාන ලබා දීලා වැට් එක අඩු කරලා ජනාධිපතිතුමාට ජනාධිපති මැතිවරණයේදී උදව් කරපු ව්‍යාපාරිකයන්ට බදුසාන දුන්නා. ඒ බදුසාන දීලා අන්තිමට අහිංසක පීඩාවට පත් වෙලා ඉන්න COVID-19 පීඩාවට පත් වෙලා ඉන්න ඒ ජනතාවට සහන දෙන්නේ නැතුව ඒ ජනතාවට ලැබෙන සීනි ටිකෙන් හොරකම් කරනවා. ඒ ජනතාවගේ වාහන වලට දඩු ගහලා අද ඒ වාහන ජනතාව තව තවත් පෙළන එක තමයි ආණ්ඩුව කරන්න කියන එක අපි මතක් කරන්න කැමතියි. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු වාසුදේව නානායක්කාර අමාත්‍යතුමා.
ගරු සභාපතිතුමනි, ස්තුතියි. අපේ මුජිබර් රෞමන් ගරු මන්ත්‍රීතුමාගේ කතාවේදී මතක් කළා මේ සතොස පාඩු ලබන අය කියලා. සතොස විතරක් නෙවෙයි අපේ
යට ගත්ත එකෙන් සතෝසෙට වෙච්ච පාඩුව තවම අපි ගණනය කරලා
නැහැ. සතෝස දැනුවත්ව පාඩුව ලබන්නේ. දැනුවත්ව පාඩු ලබන්නේ. ඒ දැනුවත්ව පාඩු ලබනවයි කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාවයට වමනා කරන ප්‍රධාන බඩු භාණ්ඩ එක්තරා මිලකට අපි පවත්වගෙන යන්න ඕන. රජයේ ප්‍රතිපත්තිය අනුව සමහර වෙලාවට දැනුවත්ව අඩු මිලට දෙනවා වැඩිමිලට අරගෙනලා. ඒකට තමයි සතුට තියෙන්නේ. ඒක අනිත් පැත්තෙන් තමන්ගේ ආදායම් වල වැඩි කර ගැනීම කරගෙන ඒ ගාන කව කරගන්න. මෙයනි වැඩපිළිවෙලක් තමයි සතුට ගෙනියන්නේ. පෙට්‍රෝලියම් එක මොකද කරන්නේ? තමන්ගේ ඇත්ත මිලට වඩා අඩු මිලට පෙට්‍රෝලියම් මාන්න දෙනවා. රෝල් වල මොකද අපි කරන්නේ? රජයේ විශාල වියදමක් දරනවා රෝල් පවත්වගෙන යනවා. ඊළඟට රජයේ මොකද කරන්නේ? අධ්‍යාපනයේ ඒ විදිහටයි. තමුන්නාසයලට තමයි වමනාව තිබුණේ. ඒව ඔක්කොම පුද්ගලිකරණයට යට කළා. මේ රටේ ජනතාවට දරන්න බැරි ජීවන වියදම් බද්දකට ජනතාව ජීවන වියදමකට ජනතාව යට කරා. ඊළඟට බඩු මිල පාලනයේ භාණ්ඩ විෂයයි. මුජිබර් රහමන් මන්ත්‍රීතුමා ගිය කඩේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. ඇහැලියෝට සමුපකාරයෙන් මම ඊයේ ටෙලිෆෝන් කරලා ඇහුවා. ඒ ඔබ යන්නේ වෙන තැන් වලට වෙන්නේ නැහැ. ඇලියෝඩ සමූපකාරය. සතෝස නෙමෙයි සමූපකාරය. මං අව නාඩුවල් තියනවාද? තියනවා. කීයද? 94යි. ඉතින් ඔයි කිව්ව ඔක්කොම මිල ගණන් වලට අපි ගාව බඩු තියනවා. මොකද සතෝස නෙමෙයි සමූපකාරය. සමූපකාරය. එයා බෙදා හරිනවා තමන්ගේ විවිධ ප්‍රාදේශික හරහා. ඉතින් මං කියන්නේ සාධාරණ වෙන්න ඕන ඔබතුමා. ඔබතුමාගේ කඩේ මොකද්ද කියලා කිව්වේ නැති එක ගැන අපට අඩුපාඩුවක් තියෙනවා. මොකද ඒ කඩේ එහෙනම් මිනිස්සු කොල්ල කන මිලකට කළු වෙළඳාමේ යෙදිලා තියෙන බ්ලැක් මාකට්. ඊළඟට අපේ වැරදි ආර්ථික කළමනාකාරීත්වය. ඒ නිසා බඩු මිල නගින්න. මේක ඔබතුමන්ලා අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධ කතාවක්. මොකද්ද ආර්ථික ප්‍රතිපත්තිය ඔබතුමාලගේ? ඇඩම් ස්මිත්ගේ ආර්ථික ප්‍රතිපත්තිය. ඉතින් ඒ අර සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් ප්‍රතිපත්තිය. ඉතින් සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් අනුව බඩු මිල වැඩි වෙනවා. ඉතින් ඒක
ඉතා සාමාන්‍ය දෙයක් ඔබතුමන්ලාගේ ආර්ථික ප්‍රපත්තිය. අපි ඒක පිළිගන්නේ. අපි කියනවා රජයේ මැදිහත්විය යුතුයි. මැදිහත් වෙලා නිෂ්පාදනය පාලනය කළ යුතුයි. නිෂ්පාදනය වැඩි කිරීමට මැදිහත් විය යුතුයි. ඒ සඳහා දිරිගැන්වීම් දිය යුතුයි. එමගින් අවශ්‍ය තරම් බඩු නිෂ්පාදනය කළ යුතුයි. ඊට අමතරව අතරමැදි වෙළෙන්දන්ට අතරමැදියන්ට මේ නිෂ්පාදනයෙන් ගසා කන්නට ඉඩ නොදී යුතුයි. ඒවා වෙළඳ පොළට පැමිණීමේදී ඒවා හැකිතරම් මඩු මිලට ලැබිය යුතුයි. රුපියල් 50ට වී ගන්නවා, රුපියල් 94ට හාල් දෙනවා. ඒක තමයි ගන්න. නමුත් වීමෝල් හිමියන් මේක පිළිගන්නවා නැහැ. ඒ අය වීමෝල් වලට විශාල ලාභයක් හැම කන්නේකම එකතු කරගන්න ඒ අය හිතූ ගණන් වලට ඒ මිල ගණන් වැඩි කරනවා. ඒකොට අපි මැදිහත් වෙලා කියනවා ඒ මෝල් හිමියා මේ කරන අපරාධයට විරුද්ධව අපි අපේ මෙහෙයුම දියත් කරනවා. අපි වී ගන්නවා, වී තොග ගන්නවා, හාල් තොග අපි එකතු කර ගන්නවා. අපි මුදා හරිනවා වෙළඳ පොළට ඒ හාල් තොග අපි කියන මිල ගණන් වලට. එතකොට මෝල් හිමියාට මොකද වෙන්නේ? මෝල් හිමියාට ඊට වඩා වැඩි මිලකට විකුණන්න බෑ. ඔව් අපේ තියෙන්නේ සතුස්සේ. අනිත් එක සමුපකාරී. සමුපකාර ජාලයක් තියෙනවා, සතුස් ජාලයක් තියෙනවා. ඒවායින් මිනිස්සු ඇවිල්ලා ඒ මිලට බඩු ගන්නකොට මෝල් හිමියන්ට ආ ඒ මෝල් හිමියන්ට යට වෙච්ච වෙළෙන්දන්ට අන්තිමට ධන ගහන්න වෙනවා. ඒ ධන ගස්සවන්න ඕන. මෝල් හිමියා හදනවා අද ආණ්ඩුව ධන ගස්සන්න. අපි අනිත් පැත්තට හැරිලා මෝල් හිමියාවත් මහ වෙළෙන්දාවත් ධන ගස්සන වැඩපිළිවෙලකට අපි දැන් සූදානම් වෙනවා. ඒ සූදානම ක්‍රියාත්මක වේගෙන යනවා. එතකොට තමුන්නාස්සෙලා කෑගාවි මිනිස්සුන්ගේ දේපොළ අපි අල්ලනවයි කියලා. ඔව් අල්ලන්න වුණොත් ඒකත් කරන්න වෙනවා. මිනිස්සු තුග තියාගෙන ඉන්නවා නම් වෙළඳ පොළට නෝදා ඒ තුග අරගෙන ඉන්න වෙනවා වෙළඳ පොළට. හැබැයි නිකන් නෙමෙයි අපේ මිල ගෙවලා රුපියල් 50 ගෙවලා. දැන් කොහොම නමුත් මේ ගැන දුරදිග කතාවට වඩා ක්‍රියාවාය අවශ්‍ය. දැන් වෙනකොට අපි සැලකිය යුතු ප්‍රමාණයක් වී එකතු කරගෙන තියෙනවා. අපිට දෙන්න පුළුවන් ආල් අපි කියන ගානට 50 මිලට අරගෙන. අපි 50 මිලට ගන්නකොට අපේ බෙල්ල උඩින් පැනලා ගිහිල්ලා 55ට ගත්තා, 53ට ගත්තා. අරගෙන අපිට වීතෝගේ ගණවැත්තුවා. ඒකට අපි උත්තරයක් දුන්නා. අද ඒ නිසා අපිට වීතෝග එකතු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මම කියනවා මේ වෙළඳාමේ තුග වෙළඳාමට ආණ්ඩුව ඇතුල් වෙන්නේ නැතුව මේ කටයුත්ත කවදාවත් තර්කානුකූල කෙලවරකට ගෙනියන්න බෑ. ආණ්ඩුව තුග වෙළඳාමට ඇතුල් විය යුතුයි. දැන් හාල් අන්තිමට අපි ගාව තියෙන වීතික ඉවර වුණාට පස්සේ එන්න එතකොට එනවා නම් ආයත් 100 ගණන් වලට හාල් දෙන්න. අපි අවශ්‍ය හාල් ප්‍රමාණය ආණ්ඩුවේ තනි ඒකාධිකාරයක් හැටියට හාල් පිටරටින් ගෙන්නලා අපි කියන මිලට ජනතාවට දිය යුතුයි. එතකොට මෝල් හිමියන්ට ආයමත් මෙවැනි හොරකමකට ලෑස්ති වෙන්න බැරි තැනකට අපි ඕන්ව ගේනවා. මෙවැනි මැනිපියුලේෂන් එකකින් මෙවැනි මෙහෙයුමකින් මේ වෙළඳ පොලේ ඔවුන් කරගෙන යන ජාවාරම මේවා වෙළඳාම් නෙමෙයි, මේවා ජාවාර. මේ වගේ පොඩි මාකට් එක හැමදාම ජාවාරම තමයි තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ ඉන්දියාවට වළංගු දේවල් ලංකාවට වළංගු නෑ. ලංකාව පොඩි මාකට් එකක්. මේකේ නිරන්තරයෙන්ම ජාවාරම යන්නේ වෙළඳාම නෙමෙයි. අයියේ ආගේ ලාභ රේට්ටු එයාට තියාගන්න බෑ පොඩි මාකට් එකක් තුල සාධාරණ වෙළඳ ලාභයකින්. ඒ නිසා කුඩා මාකට් එකක් තුල ඔවුන්ගේ ඒ විශාල ලාභය ඔවුන් නැදගන්නේ ඔවුන්ගේ මිල ගණන් අයුතු ලෙස ඉහළ දාලයි. දැන් මේ අම්මගත කරලා තියෙන මේ අදගෙන මේ රෙගුලාසි වලින් බදු අඩු කළා. මොන බදු අඩු කළේ? බදු අඩු කළා තියෙන්නේ වක්‍ර බදු. ඇයි තමුන්නාසේලා කිව්වේ නැද්ද වක්‍ර බදු අඩු කරනවායි කියලා? වක්‍ර බදු 60ට බස්සලා 40ක් ඍජු බදු ගන්නවායි කිව්වා. හැබැයි ඒක අනිත් පැත්තමයි කළේ. අන්තිමට බලනකොට වක්‍ර බදු 85ක් කරා ඍජු බදු ගත්තේ 15යි. ඒ කියන්නේ ඍජු බදු කවුද කියවන්නේ? ඉහළ ආදායම් තියන අය. එතකොට ඉහළ ආදායම් තියන අය වෙනුවෙන් අඩු ආදායම් තියෙන ජනයාගේ කරපිටට දිගටම බරපැටෙව්වේ ඔබේ ආණ්ඩුව නොවේද? වක්‍ර බදු හා ඍජු බදු අතර අනුපාතය වක්‍ර බදු වලට වැඩිපුර එකතු කිරීමක් ඔබතුමන් කළා. අද අපි ඒක අනිත් පැත්තට ආරවල මේ වක්‍රබදු අඩු කිරීමක් කළා tie නමුත් අපි දේශීය කර්මාන්ත කරුවා ආරක්ෂා කරගන්න ඕන ඒකට අපි විශේෂ වෙළඳ බාණ්ඩ බදු දානවා සෙස් බදු දානවා දාලා ඒවා ඒ උවමනා ප්‍රමාණයට අපි ඒ විදිහට සමීකරණය කළා ගන්න මොකද සමීකරණය මේ පැත්තෙන් අඩු කරන ඍජු බදු වල ඒ අවශ්‍යතාවය අපි තවත් නිශ්චිත බදු භාණ්ඩ වලට වෙන් කළා අරගෙනලා අපි ඒ වයින් එකතු කරන බදු වලින් මේ ඇති වෙච්ච අඩුව පිරිමහන ආකාරයක් අපි හදා ගන්නවා
අපිට ඕනේ මොකක්ද තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමා
අපිට ඕනේ මොකක්ද බදු අඩු කළා ලංකාවට ගියන භාණ්ඩ වල මිල අඩු කරා නමුත් අපි දන්නවා වෙලෙන්දෝ ඔය සීනි වල කතාව එක කතාවක් විතරයි එක අවස්ථාවක් විතරයි හැමදාම ඕක තමයි කරන්නේ බදු අඩු කළොත් වක්‍ර බදු ඒක ගිල ගන්නවා වෙලෙන්දන්ගේ මායුම් ජවාරමට ඊට පස්සේ පොඩි වෙලෙන්දන්ට ඒකන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ඒ නිසා අපි අද ආණ්ඩුව තොග වෙළඳාමට ඇතුල් වෙමින් ආණ්ඩුව මේ වෙළඳ භාණ්ඩ බෙදාහැරීමේ ක්‍රියාවලියට ඉදිරිපත් වෙමින් මේ රටේ යුක්තිය සාධාරණය ඉටු කරන්නයි බලන්නේ දැන් අපට අහන්න ලැබෙනවා සීනි වලින් විශාල වංචාවක් වෙලා තියෙනවා කියලා. වංචාවේ කියන්නේ රජයට අය වෙන්න ඕන බදු අපි අඩු කළා 725ට. ඒ අඩු කරපු බදු වල අලාභය අමාරුව නැත්තම් ඒ හිගය අපේ රාජ්‍ය ආදායමට ඇති වෙච්ච කිසියම් ආකාරයකට ජනතාවගේ යහපතට ගියේ නැහැ. ඇයි? සීනි වෙළෙන්දන්ගේ ආධිපත්‍ය හා ඔවුන්ගේ ජාවාරම නිසා දැන් මේක මට්ටු කරන්න බැරුව අපිට බදු අඩු කළ වැඩක් නැහැ.
ගරු ඇමතුමා
බදු වල
ගරු ඇමතුමා කෙටියෙන් අවසන් කරන්න.
අවසන් කරමු. මේ නිසා මම අවසන් වශයෙන් කියන්න කැමති මේ PSC එකේ මන් දිගටම හිටියා. ඒ කියන්නේ මහජන ගිණුම් කාරක සභාවේ. ඒ මහජන ගිණුම් කාරක සභාවේ තියෙන පොදු මතය තමයි දිගටම තියෙන සුරා බදු දෙපාර්තමේන්තුව ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ මේ රේගුව මේ තුනෙන් තමයි ප්‍රධාන ආදායම් ආණ්ඩුවට එන්නේ ඉවරයි මම ඉවර කරනවා මේ අනුව බැලුවාම 150ක් බදු එකතු වෙන්නේ නැහැ මේකයි ඇත්ත කතාව මේක ඇත්තටම බැලුවාම අපේ බජට් එකෙන් විශාල පංගුවක් අද අපේ ආදායම අන්තිම වචනය වැට් එක එකතු කරනවා මේ මහා ඔක්කොම විශාල වෙළෙන්දෝ හා මහා කොම්පැනිකාරයෝ ඒ වැට් එක ආණ්ඩුවට යවන්නේ නැතුව ඒවා තමන්ගේ ප්‍රාග්ධනය තුල ක්‍රියාත්මක කරනවා ඒවට පොලිය ගෙවන්නෙත් නැහැ මේ හොරු ටික බඳින්නේ නැතුව අපිට කවදවත් මේ අපේ අරමුණු ඉටු කරගන්න බැරි බව කියමින් මගේ වචනේ අවසන්
ස්තුතියි